ඔව් දැන් මම සඳහන් කරා දැන් සංවිධානයේ දැනුම පැත්තෙන් ප්‍රායෝගිකත්වයට මාරු වුණු ව්‍යුහය මොකක්ද කියන එක ගැන. ඒ කියන්නේ එතකොට මේකේ ප්‍රායෝගිකත්වය ස්මෘතාවටම ගිහිල්ලා අන්තිමට තිස්සමහරම කෙහෙල්වගාවක් දක්වම ගියා. මේක තිස්සමහරම කෙහෙල්වගාවට යනකොට හලාවත යනවා බඩිරිගුව ගාවට. ඔයි ඔයි ඔන්න ওই විදිහට තමයි මේ ප්‍රායෝගිකත්වය පැත්තේ ගියේ සංවිධානය. දැන් මම කිය මම ඉවර කරන්නම් මේ තිසමහාරාමේ කෙසෙල් වගාවට මොකද වුනේ කියලා. අන්තිමට අපි කෙහෙල් වගාවේ නිරත වෙලා ඉඳලා කෙසෙල් වගාව يعني කෙහෙල් ඉඩම් අරගෙන වලවා කපලා කෙහෙල් පැල ඉඳලා කෙහෙල් පැල මාස 11ක් වර්ධනය වෙලා අවුරුද්දකින් කන කපන තැන ඒ දක්වානේ මේ ව්‍යාපෘති අපි නිරත වෙලා හිටියා. අන්තිමට කන ගැපුවට පස්සේ මහකට කෙට ගිහිල්ලා ඒක විකුණන්නේ කොහොමද කියන එක ගැන අපිට අදහසක් ආවා. මොකද කැන් ආවට පස්සේ අපි ඒ කෙසෙල් කැන් ට්‍රැක්ටර් වලින් ඒ ගමේ එක එක මිනිස්සු ගිහින් ට්‍රැක්ටර් ඒ ට්‍රැක්ටර් වලින් තමයි අපි වෙළඳපොළට අරන් ගිහිල්ලා විකුණන්නේ. මේ ආකාරයට තමයි කෙහෙල් ව්‍යාපෘතිය අපි නිරත වෙලා අවසානයේදී අපිට තේරුණා අපිට සංවිධානයෙන් දැන දුන්න මේ ව්‍යාපෘතියෙන් විත්ඩ්‍රෝ වෙන්න කියලා ඉවත් වෙන්න කියලා. එනස තව අපි අවුරුදු 4කට තමයි මේ ඉඩම් මිලදී ගත්තේ බදු කාලය. අවුරුදු 4කට මේ මිලදී බදු කාලය අවුරුදු 4 ඉවර වෙන කලින් අවුරුදු 3ක් ඇතුළත ඒ කියන්නේ 2005 සැප්තැම්බර් ඉඳලා 2008 පෙබරවාරි විතර වෙනකොට අපට සංවිධානයෙන් දැන දුන්න මේකෙන් ඉවත් වෙන්න කියලා. අවසාන කාලෙදී ඒ දැනුම් දෙන අතරතුර තව සඳහන් කරන්න ඕනේ සුරංග කියලා සහෝදරෙක් හිටියේ. ඒ සහෝදරයා සම්බන්ධ වෙනවා මේ ව්‍යාපෘතියට. ඔහු සම්බන්ධලා ඔහු අපට ඔහු මාස් සමග සහ එතන හිටි ජෝසප් සහ රූපසිංහ ලලිත් සහෝදරු සමග සම්බන්ධ වෙලා ඔහුත් වැඩ කරන්න ගත්තා. මාස 8ක් වුණා ඔහුත් වැඩ කරා. අවසාන අපට විත්ඩ්‍රෝ වෙන්න කිව්වට පස්සේ ඉතිරුනේ මමයි සුරංගයි පමණයි මේ කෙහෙල් ව්‍යාපෘතිය ඇතුලේ. පස්සේ අපිට සංවිධානය කිව්වේ මේ ඉඩම් ටික පුළුවන් නම් විකුණන්න කියලා. ඒ අනුව මේ තව අවුරුද්දක බදු කාලේ ඉතිරි වෙද්දී මේ කෙහෙල් ඉඩම් ටික අපි විකුණ ගැනුම් කරේ හොයාගෙන ගියා මේ ඒ ප්‍රදේශෙම. නමුත් හොයාගන්න මුල් දවස් දෙක කීපේ අපිට හොයාගන්න අමාරු වුණා. පස්සේ අපේ දැන් අලහකෝන් ඉඩමට අදාළ ඒ අලහකෝන් කියන මේ මිනිස්සයයි මේ මිනිස්සයා අපිට කිව්වා එයා සහ එයාගේ තව මුදලාලගෙන කිව්වා එයා මිලදී ගන්නම් මේ ඉඩම් ටික කියලා. ඒ අනුව ඒ ගනුදෙනු වුණා. ඒ ගනුදෙනු වෙලා මොකද අවුරුද්දක් ඉස්සරහට තව කාලේ තියෙන හින්දා මේකේ කෙසේ ඵලදාවක් තියෙන හින්දා යම් මුදලකට දෙන්න පුළුවන් වුණා. ඒ අනුව අපි කෙහෙ ව්‍යාපෘතියෙන් කෙහෙල් ව්‍යාපෘතිය අවසන් කළා. ඒ බඩු සමහර තිබ්බ ඒවා ඒ ගමේ මිනිසුන්ට දීලා අපි ඒ ව්‍යාපෘතියෙන් නැවත එනවා කොළඹ. කොළඹ එනකොට සංවිධානයේ දැක්ක විදිහ මම මේ ආපහු සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් 2004ට කලින් මම දැක්ක සංවිධානයේ තිබ්බ මේ සංස්කෘතික ලක්ෂණ. ඒ කියන්නේ ඒක හරි ලස්සන සංවිධාන ව්‍යුහය. ඒ සංවිධාන ව්‍යුහය නිතන් වෙච්ච සංවිධාන ව්‍යුහයක් තමයි මට පේනවා. මම එන්නේ 2008 මාර්තු වගේ මට මතක විදිහට මම නැවත සංවිධානයට පැමිණෙන්නේ. ඒ ඇවිල්ලා මාසයක් පමණ සංවිධානය ඇතුළේ කාලය ගෙවනකොට මට ලැබුණා ඒ වෙනකොට සංවිධානයේ බුක්මාක් කැම්පේන් එක මෙහෙවන්න කියලා මට බාර දුන්නා. එතකොට නිමල් කියන සහෝදරය තමයි මේ බුක්මාක් කැම්පේන් එක සම්බන්ධයෙන් මාත් සමග සාකච්ඡා කරේ. ඒ අනුව මේ සාකච්ඡා මාලාවෙන් පස්සේ බුක්මාක් මෙහෙවීමේ වගකීම මට පැවරුණා. එතන හිටි ඉතුරු සමාජිකයන් සමග එකතු වෙලා මට තිබ්බ වගකීම තමයි බුක්මාක් සතියන්තේ බුක්මා විකුණන සංවිධානයට මේ යම් ආදායමක් ලබා ගැනීම. මම මේ தත්ත්වය තවදුරටත් සඳහන් කිරීම සඳහා සරස් සහෝදරයාට අවස්ථාව ලබා දෙනවා. සරස් සහෝදරයා මම ඉදනේ ඔබට පවසාවි ඒ අනුව මොකද්ද උනේ සංවිධානයේ ඒ කාලේ කියලා.
මෙහෙමයි දැන් බුක්මාක් කෙනෙක් කිව්වහම ඒ කාලේ අපිට බුක්මාක් කිව්වහම සිකුරාදට වගේ ටිකක් ඇඟ සීතල වෙනවා. ඒ කියන්නේ ඒ තරම් එපා වෙනකම් බුක් මාක් ගොල්ලම දිනුනා. ඒ කියන්නේ කිසිම ප්‍රොජෙක්ට් එකක් අපි හැමදාම එකම දේවල් ටික කියන්න ඕනේ. මිනිස්සු අපිට බනිනවා එහෙම එහෙම. ඉතින් අර දැන් බේවිපිගේ වගේ කැට ව්‍යාපෘතිකර යනවනම් ඒක එක එක යම් යම් නිසිත අවස්ථාවල විතරයි මම දන්න තරම කියන්නේ. මේක එහෙම නෙමෙයි, අපි ඇත්තටම මේ සංවිධානයට සල්ලිත් තියෙන්නේ නැහැ තිහින්දා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් එහෙම එහෙම මේ තමයි අපි බුක් මාක් වලට ගියේ. ඊට පස්සේ දැන් මේ එක වෙලාවක මේ දැන් දීප්ති එළියේ මේ එළි කියන්නේ දීප්ති යම් යම් වැඩ ටිකක් කරගෙන ගියා මේ අපි දැන තරමින් එළියට. එළි කියන්නේ මේ ගොඩක් දේවල් එහා ලියනවා, පත්‍රවල ලියනවා. අර මේ ඒ වගේ වැඩවලදී දැන් මේ මෙහෙම මෙහෙම කියලා දැන් මේ මෙහි සංවිධානයේ ඇතුලේ කතා බහක් යනවා මේ දීප්ති එළිය ප්‍රබල කරන්න හදනවා කියන කතාව. ඒ කියන්නේ දීප්ති දැන් ඒ කියන්නේ මහින්ද ටික ටික try කරනවා මේ ඇතුලේ දීප්තිරේ රෙහිව යම් මතයක් ගොඩනගන්න. එතකොට මේ දැන් අපිට ඒක ඇත්තටම ඉස්සලම අහපුවාම මේ ඇත්තටම shock. ඒ කියන්නේ ඒ දවස්වල ගොඩක් බීලා තියෙනවා අපි. ඒ කියන්නේ දීප්ති කතා දැන් මෙයාම කියනවා දීප්තිට කතා කරන්න බෑ, මේක පිළිගන්නේ නැහැ කිව්වට මේ දීප්ති අපි මොනවා හරි කර වැඩක් කරගෙන ආවොත් දීප්ති ටග් ගාලා අල කරනවා, කවුරු හරි මොකක් හරි කෙක් දාලා හරි එක්කෝ කියලා හරි. ඊට පස්සේ UMP එකත් එක්ක මෙහෙම සම්බන්ධකම් තියෙනවා. මොමම අපි ඒකට උත්තර දෙන්න ඕනේ. එක ප්‍රශ්නයක් එළියෙන් එහුවට පස්සේ දීප්ති කියන අපි ඒකට උත්තර දීලා ඒක හදලා තියෙන උනට තව මොකක් හරි කරනවා. මොමම එහෙම කතා බහ කරලා එක වෙලාවක පැය සාමාන්‍ය මහින්දගේ සාකච්ඡා පැය 8 12 වගේ සාකච්ඡා තමයි යන්නේ. එතකොට දැන් දීප්තිට මේ දීප්ති නැති සංවිධානයක් ගැන සාකච්ඡා කරන්න සාමාන්‍යයෙන් මේ මට මතකයි ඒ කාලේ ওই ලෝක ගෝලයක් තිබුණා යාගේ ওই මේ ලෝක ගෝලේ පෙන්නන ওই Google කියන මේ software එක හරහා යා මේ සංවිධානයේ උඩ ගිහිල්ලා කියන සංවිධානයේ උඩ ඉඳන් බිම සංවිධානයේ දිහා බලා ඉන්නවා වගේ වුණාම කතාව මට තේරුණා ඒකයි මම හිතන්නේ යාට තේරුනේ නැහැ ඒක
Google I
මේ ඔ Google I කියන එකෙන් ඊට පස්සේ එහෙම කියලා මේ සංවිධාන විභවය කොහොමද වැඩ කරන්නේ, කොහොමද ඒ සංගටක කොහොමද එහෙම යන්නේ, උනොම විස්තරයක් කිව්වා අපිට.
ඔව් මම හිතේ පොඩ්ඩක් මැදිහත් වෙන්නම්. එතනදී ඇත්තටම කිව්වේ Google AI, يعني Google AI يعني උඩ අයර හාසින්නම් බලනකොට නිකන් සංවිධානය ඇතුළේ පේන්නේ නිකන් ගුලියක් වගේ විතරයි. ඉන්ටර්‍රිලේෂන් පේන්නේ නැහැ. يعني ඇතුළේ වැඩ කරන ඉන්ටර්‍රිලේෂන් වැඩ කරන විදිය පේන්නේ නැහැ. මේකේ ඉන්ටර්‍රිලේෂන් වලට ඇතුළු වුණාට පස්සේ තමයි පේන්නේ එක එක්කෙනාගේ තියෙන කැටකම්, කුහකකම්, බෙලි කැපිලි, පීහෙන් ගැනීම ඒ සියලු දේවල් පේන්නේ මේ එක එක්කෙනා අතර ඉන්ටර්‍රිලේට් වෙන එකේ තමයි ඒක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ උඩින් බැලුවට පේන්නේ නැහැ. ගුලිය වගේ විතරයි පේන්නේ. අන්න ඕක තමයි ප්‍රධාන වශයෙන්ම මේ Google AI කියලා මේ ගෙනාපු මේ ඒ සාකච්ඡා මාලාව, ඒ මයින්ද චින්තනයේ ගෙනාවු ඒ සාකච්ඡා මාලාව.
මේක දැන් මේ ඒකට පොඩි සිද්ධියක් එහෙම තියෙනවා. එක වෙලාවක දැන් මේ මහින්ද අර දැනුම කියන එක අනිශ්චය වෙන්න දෙන්නේ නැහැ කියන එක. يعني ප්‍රායෝගික පැත්තට යනවා කියන රෝහිත කියපු කතාව තව තවරුණා මෙහෙම එක. දැන් එක වෙලාවක මේ අපේ සහෝදරයෙක් හිටියා මේ රුවන් මේ කියලා ડોක්ටර් කෙනෙක්.
රුවන් කුමාර.
එතකොට එයා ওই සාකච්ඡාව වල සම්බන්ධලා ඉන්නලාක කොහොමද අපි පක්ෂේ සහෝදරයෙක් හිටියා ওই නෝර මංජුල කියලා. ඒ සහෝදරයා එක වෙලාවක මේ සාමාන්‍යයෙන් එයාට ටී එකක් හදලාගෙන ආවා. ඒක තේ හදන වෙලාවක. එතකොට අනිත් සහෝදරුන්ට නැතුව ඒ සහෝදරයට මම හිතන්නේ මේ ප්ලේටි බොන්න බෑ කියලා මොකද ඒ වගේ පොඩි සිද්ධියක්. ඊට පස්සේ මම හිතන්නේ අරෝට මේ ඒ කියන්නේ අපේ කවුද මංජුල කියන මේ සහෝදරයාට අම්බානක මේ විචනය කරා මේ උඹගේ තියෙන මේ උඹ මේ එතන උගේ සංගීත බලයට තමයි මේ ડોක්ටර් කියන එකට තමයි සලකන්නේ කියලා. අන්නේ එහෙම අර දැන් එතන තිබුණේ ඇත්තටම මේ එහෙම කතන්දරයක් නෙවෙයි. යා ඇත්තටම සංවිධානයේ ටිකක් මේ යම සංවිධානයේ එක්කව කරමින් හිටපු මේ ස්ටඩි කරන එහෙම චරිතයක්. ඉතින් එතකොට මෙයා එතන ඒක ගහලා ඉවර කරනවා. අන්නේ එහෙම දැන් ওই සාකච්ඡා ටික ඇවිල්ලා දීප්ති එක වෙලාවක එක සහෝදරෙක් ඇහුවා මේ අපි දීප්ති නැතුව සංවිධානය හදමු කියලා. ඒකට උත්තර දෙන්නත් බෑ මහින්දලට ඒ කාලේ. ඒකටත් බයයි. ඊට පස්සේ දැන් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ දැන් ටික ටික සංවිධානයේ මේ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තා. උදාහරණයකට දැන් සංවිධානය ඇතුල් වෙනකොටම ඒ කාලේ තිබුණා මේ මල් වැටක් අපි බැම්ම එක. ඒ වැට කපලා දාලා තිබුණා ඊට මේ කාලයක් ගියාට පස්සේ ඒ කාලේ ඒක මේන්ටේන් කරලා ලස්සන කපලා හැම ඊට පස්සේ ඒක කපලා දැම්මා. ඊට පස්සේ මිදුල් එහෙම හරියට මේන්ටේන් වෙන්නේ නැහැ. ඉතින් මාස දෙකකට තුනක් සැරයක් තනකොළ කපනවා වගේ දේවල් කරනවා. ඊට පස්සේ ආපහු ඇතුල් වෙන තැනම විශාල මේ කියන්නේ මේ ලසන තිබුණා ඒ කාලේ සපත්තු තියෙන වෙනම රැක් තියලා එහෙම එන්නේ. එතකොට ඒවා ඔක්කොම වෙනස් වුණා. ඒවා කැඩලා බිඳලා ගියා. ඒවා කවුරුත් මේන්ටේන් කරෙත් නැහැ. ඊට පස්සේ බල්ලු දෙන්නෙක් ගෙනවා සංගීතයට. කිසි සම්බන්ධ නැහැ දේශපාලනයත් එක්ක. මොකද දීප්ති ඒ කාලේ හාව හැදුවේ ටිකක් අර මානසික සුවයක් ඒ උන් දිහා බලන් හිටියට පස්සේ අන්න එහෙම අදහසකින් මිසක් බල්ලු ගෙනහලා මේ මේකට දාගන්න එහෙම අදහසක් තිබුණ නැහැ දීප්තිගේ ඒ කාලේ. හැබැයි මේ මේගොල්ලෝ මේ
මම හිතන්නේ සර් මම මෙහෙම කියන්න දැන් ওই කාලේ වෙනකොට සංවිධානය ඇතුලේ ওই අභ්‍යන්තර සාකච්ඡා මාලා ඒ කියන්නේ අර Google AI කියන ඒ සාකච්ඡා මාලාවත් එක්කම මම ඔකේ තව කොටස් කීපයක් කියන්නම්. ඒ කියන්නේ ඔතන අපිට දැන් පසුආවර්තිත තමයි ඒක තේරෙන්නේ මහින්දගේ ව්‍යාපෘතිය මොකද්ද කියන එක. ඒ කියන්නේ 2000 මහින්දගේ ව්‍යාපෘතිය 2008ට කලින් සහ 2008ට පස්සේ වශයෙන් බෙදෙන. ඒ කියන්නේ 2008ට කලින් දීප්තිව විවේචනය කරන යෝගේ දීප්තිට විවේචනය කරා. ඒ කියන්නේ කියාදර එතන හිටි කියාදරේ මේ අභ්‍යන්තර සාකච්ඡා කියලා එතන ඉන්න ගමන් දීප්තිව විවේචනය කිරීමේ ව්‍යාපෘතිය තමයි මහින්දගේ ව්‍යාපෘතිය ඒ කාලේ ඇතුළත ගියේ 2008ට කලින්. ඒක ඇතුළේ මේ දීප්ති මධ්‍යම පාන්තිකේ කියනකොටම දීප්ති එනෝ මේ ගේට් 2 අරගෙන කාර් එකකින්. එතකොට අපි ඔළුවට යනවා ක්ලාස් එකෙන් එළියට එනකොට දීප්ති මධ්‍යම පාන්තිකේ කියන එක. සහ දීප්ති ඕක දීප්ති මධ්‍යම පාන්තිකේ දීප්තිට මේ ප්‍රායෝගික වැඩ බෑ. දීප්ති ප්‍රායෝගික තලයේ වැඩ කරන්න බෑ. ඊට පස්සේ ඔන්න ඔය අනාදී වශයෙන් මේ දීප්තිට විවේචන කීපයක් අභ්‍යන්තරව වැඩ කරම ක්‍රියාදරය සමග මේ අභ්‍යන්තර සාකච්ඡාවල කරන්න පටන් ගත්තා. මම හිතන්නේ සරත් මම එතන හිටි සහෝදරයෝ මං සහෝදරුන්ගේ නම් ටික මේ මං කියන්නම්. සරත් මම කපිල ජෝසප් ලලිත් ජයශාන්ත රසික අනිල් අයියා සැරිසරි සහභාගී වුණා. ඊට පස්සේ නිමල් සැරිසරි සහභාගී වුණා. හිරා ඊට පස්සේ හිරානුත් ඉඳලා හිටලා සහභාගී වුණා. උමේක එතන හිටි ඒ 2004 පස්සේ හිටිය එතන සංවිධාන නිවසේ සිටියේ සියලු දෙනා සහභාගී වුණා. ඔය අතර ඔය සාකච්ඡා මාලාවේ යන අතරතුර තමයි ওই බල්ලෝ දෙන්නේ මුලින් ඉන්නේ එක බල්ලයි. ඇත්තටම මේ බල්ලා ගැන කියනවා නම් මේ බල්ලා මේ පාරේ දාලා හිටිය බලු පැටියෙක්. ඊට පස්සේ ඌ සංගිධානයේ ගේට්ටුව ළඟ ඇවිල්ලා කුංකුං ගගා ඉන්නකොට තෙමි කුංකුං ගගා ඉන්නකොට රූපසිංහ තමයි ගිහිල්ලා මේ බලු පැටිය ඇතුළට ගෙනාවේ. ඌ තමයි රෙක්ස් කියලා නම දැම්මේ. ඊට පස්සේ ඒ බලු පැටිය එහෙම හැදුනා. ඊට පස්සේ තව බල්ලා දෙන්නෙක් ආවා. ඒතකොට ඔක්කොම බල්ලා දුන්නේ නැහැ. රුට්ට අයලා බල්ලෙකුයි රොඩේෂියන් රිච් පැක් ගිහින්. ඒ අනුව සංවිධානයේ දැන් බල්ලෝ 3 දෙනෙකුත් ඉන්නවා. සංවිධානයේ කියාදරයත් ඉන්නවා. දැන් මේ බල්ලෝ මේ සංවිධානය ඇතුළේ ඉන්න එක ගැන කාටවත් ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ කාලේ හිතුවේ මේ බල්ලෝ ඉන්නේ ආරක්ෂාවට කියලා. මොකද මේ ව්‍යාජ LTTE මොඩල් එකක් මේගොල්ලන්ගේ ඔළුවේ තිබ්බා. මේ මොකද්ද මේ කියන්නේ අර හැම දෙයක්ම නිකන් සැක විදියට බලලා අන්න ඒ විදියට. මොකද ඒ කාලේ LTTE එකේ මේ යුද්ධය යන කාලේ LTTE එකට සෑහෙන මේ මේගොල්ලන්ගේ කැමැත්තක් තිබුණා. සාම අපේ සියලු දෙනාගේ මේ එක පැත්තකින් LTTE එකේ ෆයිට් එකට අරගලයට කැමැත්තක් තිබ්බා. ඒ අනුව තමයි මේකට මේගොල්ලෝ මේ බල්ලු හදන එකේ මේ මොකක් හරි එකක් තියනවා කියලා අපි ඔළුවෙත් වැඩ කරා. අපි හිතුවේ මේ මොකෙ මොකක් හරි තියනවා කියලා. බල්ලු හදන්නේ ආරක්ෂාවට මොකක් හරි එහෙම තමයි මේ ඒකින් තමයි මේ සංගයනට බල්ලු වෙන්නේ කියලා. අපට මේ අදහසක් තිබුණේ නැහැ ඇයි බල්ලු වෙන්නේ කියලා. ඒක නේ අපි ප්‍රශ්න කරන්න ගියෙත් නැහැ. මොකද ඒ වෙනකොට ඒ සංවිධාන ව්‍යුහය ඇතුලේ තර්ක බුද්ධියට ඉඩක් නැහැ. තර්ක බුද්ධිය කියන එක වැඩක් නැහැ. තර්ක බුද්ධිය කියන්නේ තර්ක කරවතින් එහෙම මේ එතන ඉන්න හම්බු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙනකොට මොකද අපි ආවේ දේශපාලනය කරන්න. නැතුව වෙන කාගේ හරි මොකක් හරි මේ වෙනුවෙන් නෙවෙයි අපි ආවේ දේශපාලනය කරන්න. සංවිධානයට ආවේ එහෙම ආපු අපිට දේශපාලනය කරනවා විනා ආපහු මේ සංවිධානයෙන් එළිය පැවැත්මක් නැහැ.
ඒකින්ද එහෙම දැන් දැන් ඒ වගේ දෙයකට ඒ වගේ දෙයක් ප්‍රශ්න කරන්න පුළුවන් කට්ටියක් හිටියා අපි. ඒ කියන්නේ ජීත්තිගෙන් ඩිරෙක්ට් ඉගෙන ගත්ත සෙට් එකක් හිටියා මම හිතන්නේ 2004න් පස්සේ ඔය අරුණ ඊට පස්සේ බුද්ධිගේ ඒ වගේ එහෙම සෙට් එකක් හිටියා. එතකොට මේ මහින්දගේ මුල ඉඳන් මේ ප්‍රොජෙක්ට් එක තිබිලා තියෙනවා. මහින්ද හරිම සූක්ෂම විදියට බැලුවා මේ එයාට එරෙහිව යන්න පුළුවන් කවුද කියලා මුල් කාලේ. ඒ බලලා ඒ සියලු දෙනාව අයින් කරා යා. බොරු චෝදනා දාලා ඊට පස්සේ දැන් උදාහරණයකට බුද්ධිගේ වගේ කෙනෙකුට කිසි සම්බන්ධ නැති කාලේ يعني අපි දේශපාලනේ ඒ කාලේ දේශපාලනය කරනවා කියලා අතන සංවිධානයක් විදියට යම් යම් වෙල ටිකක් විසක් රටට මොකක්වත් ලොකු දෙයක් කරන්න එහෙම මේ ප්‍රොජෙක්ට් එකක් තිබුණ නැහැ. එතකොට ඒ කාලෙත් මෙයා බුද්ධිගෙන් අහනවා ඔබ දේශපාලනේ තෝරගන්නේ පවුලද තෝරගන්නේ කියලා. මම කියන්නේ ඒ කාලේ ඒ මොහොතේ හැටියට මේ ප්‍රශ්නේ අහන්න අවශ්‍ය නැහැ. මොකද බුද්ධි කියන්නේ හොඳ දක්ෂ මිනිහෙක්. එතකොට මේ බුද්ධික යන්න ගියා එතනින්. ඊට පස්සේ අරුණට කරෙත් ඒකයි බොරු චෝදනා දාලා එහෙම මේ දීප්ති එක දීප්තිකින් ශික්ෂණය වෙච්ච ගොඩක් දෙනෙක් අයින් කරා මහින්ද. මොකද අර රෝහිත කියපු ඒ ප්‍රශ්නේ අහනවා උන් හිටියා නා.
ඔව් දැන් එහෙම අහන්න
කැටියක් තමයි ඉතුරු කරගත්තේ.
ඔව් සර දැන් ඒ සංවිධානයේ ව්‍යුහය ඇතුලේ ඇත්තටම ඒක ප්‍රශ්න කිරීමේ විභවයක් තිබ්බ සහෝදරවරුන්ට තමයි ඒ බොරු චෝදනා ගෙන වඩු ගැව්වා. මේ කොණ්ඩම් එක දාලා ඒක බ්ලෂ් කරා යන්න නැතුව කොමඩ් එකේ තියලා ආවා. ওই වගේ බොරු චෝදනා අභූත චෝදනා. ඒකට සාක්ෂි සමහරු සාක්ෂි විදිහට සමහර සහෝදරවරු ඉදිරිපත් කරලා සාක්ෂි කියලා. ඇත්තට පස්සේ අපි ඒ සහෝදරයෙක්ගෙන් ඇහුවට පස්සේ අරොජිත් එකේ පස්සේ ඇහුවට පස්සේ ඔහු කිව්වේ මම මේ යකු බඩුවක් ගහන්න පුළුවන් නම් ගොන්ඩම් එකක් දාලා යන්න මම බබාද කියලා අරුජින්ද ගපසනාන්ට ඒ අමූලික බොරු අභූත චෝදනා මේ තමන්ට විරුද්ධව කවුරු හරි සංවිධානය ඇතුලේ සංවිධාන ව්‍යුහයේ නැගී සිටීමට විරුද්ධව එන කාලකන්ණි විරෝධයක් මේ අන්තිමට උනේ මේ සහෝදරුන්ට සංවිධානය යන්න උනා. අරුණජින්ද සංවිධානයෙන් ගියා. ඉතාලම දක්ෂ සහෝදරයෙක්. අපිත් එක්ක තිසමාරා ව්‍යාපෘතියේ ඉතාලම හොඳට වැඩ කරපු සහෝදරයෙක්. සහ සංවිධානයේ මූලික ක්‍රියාදාරක ඉදිරියට වැඩ කරපු සහෝදරයෙක්. 2008 රැස්වීම ගැන කියන්න ඕනේ ප්‍රධාන වශයෙන්. 2008 ප්‍රධාන රැස්වීමක් තිබ්බ සොරිලෙනින් කියලා මට මතකයි. සොරිලෙනින් කියලා විශාල රැස්වීමක් ඒක කොළඹ පුරහම සගාල විශාල මේ පබ්ලිසිටි කැම්පේන් එකක් කළා තමයි මේ රැස්වීම කරේ. මෙන්න මේ රැස්වීමත් එක්ක තමයි දීප්ති සම්බන්ධ විවේචනය මහින්දක එන්නේ. රැස්වීම වෙච්ච සිද්ධියක් හින්දා මේක සම්පූර්ණ ඒ කාලේ මේ අර LTTE යුද්ධෙත් යන හින්දා සහ මේ ඊට කලින් හිරු කණ්ඩායමේ තිබ්බ රැසීමක් තිබ්බ ඒකට හෙළවුරු මැදිහත් වෙලා ඒතන වලියක් ගිහිල්ලා ඒ ප්‍රශ්නෙත් එක්ක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් කියලා මේකේ මෙතන මේ රැසීම ආරක්ෂාව ප්‍රධාන වශයෙන් එතන හිටි මූලික කියාදරෝ මේ මහන්සි උනේ මේ රැස්වීම ආරක්ෂා කරන ඒ කියන්නේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් තමයි මහන්සි උනේ ඒ සියලු දෙනා. ඊට පස්සේ දැන් ඒ රැස්වීම ආරම්භය තමයි දීප්ති සම්බන්ධ විවේචනයේ මූලිකවම ගේන්නේ. මොකද්ද ඒ සිද්ධිය? මෙන්න මේ එක පුද්ගලයෙක් ඒ කියන්නේ ආණ්ඩුවට ඒ වෙනකොට විරුද්ධ පක්ෂයේ ඉති පුද්ගලයෙක් මේ ඔහු දීප්තිගේ කතා අහන්න ආසයි මේ එම පුද්ගලයා මේ රැස්වීම ඇතුළට මේ පිස්තෝලයක් අරගෙන මේ රැස්වීම ඇතුළට ආවා කියන එක. මේක දමින්ද සහෝදරයාගේ නෑවා කියලා කොහොමහරි දීප්තිත් එක්ක තමයි මේ ඔන්න දීප්තිට විවේචනය එල්ලෙන ප්‍රධාන මේ සිදුවීම මෙන්න මේ 2008 මේ සොරිලෙනි රැස්වීම. ඒ අනුව තමයි මම හිතන්නේ සරත් තවදුරට පැහැදිලි කරන ඇති මේ ඒ සම්බන්ධයෙන්.
ඔව් මෙහෙමයි. දැන් ඒකේ දැන් මේ මම ටිකක් කෙටියෙන් කියන්නම්. දැන් අපිට වෙලා යන හින්දා දැන් මේ දීප්ති හදපු ඒ ලස්සන සංවිධානය කියලානේ අපි කිව්වේ ඉස්සෙල්ලා. එතකොට ඒක දැන් ටික ටික වෙනස් වෙන්නේ මෙහෙමයි. දැන් කවදාකවත් දේශපාලන නායකයෙක් විදිහට දීප්ති කරන්න හිතලවත් නැති දේවල් ගොඩක් මහින්ද ඊට පස්සේ කරන්න ගත්තා. ඒ කියන්නේ සංවිධානයේ සමාජිකයන්ගේ පෞද්ගලික ප්‍රශ්න වලට මම හිතන්නේ පෞල් ප්‍රශ්න වලට මේ දවස් ගණන් මාස ගණන් මේ වියදම් කරලා ඒගොල්ලෝ මැදිහත් වෙලා ප්‍රායෝගික පෞල් නැති කරලා ඊට පස්සේ උන් සමහරවගේ අඬු බඬු කඩලා එහෙම ඊගාන්ට සමහර දේවල් කරන්න ගියා. ඊට පස්සේ දීප්ති විසඳපු සමහර ප්‍රශ්න ආයේ නැවත වටේකින් එයා මැදිහත් වෙලා විසඳන්න ගියා.
ඒක ඔව් මගේ සරත් එතනදී මම මැදිහත් වීමක් කරනවා. එක පෞල් ප්‍රශ්නයක් ගෙන මාස 6ක් මහන්සි වුණා. අපේ මේ ශාන් කියන සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයාගේ මේ පෞලේ ප්‍රශ්නය වෙනුවෙන් මාස 6ක් මහන්සි වෙලා වෙච්ච දේකුත් නැහැ අන්තිමට. අන්තිම මම ඇහුවා මහින්දගෙන් මහින්ද මේ මොකද්ද මේ තීරු මොකද්ද මේ මේක කියලා. එයා කියපු උත්තරේ තමයි පක්ෂ සහෝදරයගේ පවුලි ප්‍රශ්නයක් කාවට පස්සේ ඒ ප්‍රශ්න විසඳන්න නැති ඒ සහෝදරයට වැඩ කරන්න බෑ. ඒක හින්දා ඒ සහෝදරයක ඔළුව විකාර වෙනවා. ඒක නිසා තමයි මේකට මැදිහත් වෙන්නේ කියන්නේ. ඒතකොට සම්පූර්ණ සංවිධානයේ ශ්‍රමය ඒ ප්‍රශ්නෙට, පවුල් ප්‍රශ්නෙට. එතකොට අපේ සංවිධානයේ දීප්ති ගොඩනගපු සංවිධානයේ ජිජක් ලැකන්, අල්තුෂ, ලැක්ලාව්, මූෆ් ඔය සියලුම දෙනා ඔය දාර්ශනිකයන්ගේ දැනුම මේ පවුල් ප්‍රශ්න විසඳන්න සංවිධානයේ මේ සංවිධානය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේ view එක වෙනස් වෙන්නේ. මේක ඇවිල්ලා මාවනැල්ල චින්තනේ, මේ මහින්දගේ ගමෙන් ගෙනව මාවනැල්ල චින්තනේ නගරෙට. මේ මෙන්න මේක මේක මම හිතන්නේ දසුනුත් මේ සම්බන්ධව යම් අදහසක් මේ සඳහන් කරා.
සමාවෙන්න සහෝදරින් යම් බාධා කිරීමක් කරාට මේ කරුණු සම්බන්ධයෙන් මේ මෑතකදී සගබර්ග්ගේ මේ විපරිත අවකාශයේදී මේ කල්යානන්ද පෙරේරා කියන මේ පුද්ගලයා ප්‍රශ්න කිරීමක් කරා. ඔහු සඳහන් කරේ 2004 දී ඔවුන් මොහොන දුන්න මේ විවේචනයේ ලක්වීමේ අත්දැකීම නැවත වටේකින් මේ මහින්ද ඇතුළු පාර්ශවයත් ලක්වෙමින් තියෙනවා. මේක මේ රවුමක් වගේ එකම තැනක කැරගෙන වගේ අදහසක් එක්ක තමයි ඉදිරිපත් කරේ. මේක සම්බන්ධයෙන් සහෝදර දෙන යමක් කතා කරත් හොඳයි කියලා හිතනවා.
ඇත්තටම මේ කල්යානන්ද පෙරේරා ගැන මම මෙහෙම කියන, කවුද මේ කල්යානන්ද පෙරේරා කියන්නේ? දැන් කල්යානන්ද පෙරේරා තිස්සමහාරාමේ ගිහිල්ලා මේ ප්‍රායෝගික වැඩ කටයුතු වල නිරත වෙච්ච පුද්ගලයෙක්ද? මේ පුද්ගලයා කරේ 2004 ට කලින් සංවිධානයේ සංගරා කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කරපු පුද්ගලයෙක්. එතකොට මේ කල්යානන්ද පෙරේරා කියන්නේ කවුද? දැන් මේ කල්යානන්ද පෙරේරාගෙන් දැන් ඔහු ඉන්නේ කොහෙද? දැන් කල්යානන්ද පෙරේරා ඉන්න දැනේ කවුරු හරි ඔහු දෙස බැලුවදින් මේ හිතා ගන්න පුළුවන් කල්යානන්ද පෙරේරා කියන්නේ කවුද කියලා. ඒකෙන්ද කල්යානන්ද පෙරේරාට මේ කතා කරන්න 2004 අපේ සංවිධානය සම්බන්ධයෙන් කතා කරන්න කිසිම අයිතියක් නැහැ. කල්යානන්ද පෙරේරා කියන්නේ කවුද? එතකොට මම හිතන්නේ සරත් තව මේ සම්බන්ධව
විස්තර කරන්න කාරණාටිය තියෙනවා. මෙහෙම දැන් ඊට පස්සේ දැන්
තව මෙදිහත් වීමක් කරන්න ඕන සරත්. මෙහෙම දැන් ඔයි සකර්බර්ග්ගේ මේ Facebook එකේ අනන්‍යතාවයක් ඉල්ලන තව මේ චරිතයක් තමයි මේ ප්‍රදීප් ජයරත්න කියන කෙනා. ප්‍රදීප් ජයරත්න ගැන කියනවා. ප්‍රදීප් ජයරත්න මේ මට කමෙන්ට් එකකින් සඳහන් කරලා තිබ්බා දීප්ති මහින්ද ඇතුළු පිරිස තමයි සංවිධානයේ ගියේ කියලා. ඇත්තට කියන්න ඕනේ දැන් මේ ප්‍රදීප් ජයරත්න දැන් බබා වෙලා. දැන් ප්‍රදීප් ජයරත්න ගෑනිත් එක්ක ගැම්බර්ග්වත් මහරගම පක්ෂ ඒගොල්ලන්ගේ ඒවකට ඒගොල්ලන්ගේ එක්ස් කණ්ඩායම මේ මූලස්ථානයේදී මේ ගෑණියෙක් එක්ක නිදාගෙන ඉද්දී මේ බෑග් එක නෑලා කඩුබැද්ද හන්දිය ගහේ එල්ලලා තිබ්බ මේ මිනිස්සු තමයි මේ අපෙන් අහන්නේ මේ එක්ස් එකෙන් දීප්ති සහ මහින්ද යව්ව කියලා. අපිට කියන දෙන්නේ කවුද මේ ප්‍රදීප් ජයරත්න මේ රත්නපුරේ ඉඳලා මේ මොකද්ද මේ ප්‍රදීප් ජයරත්නට ඇත්තටම උත්තර දෙන්න පුළුවන් අපිට මේ අර බෑග් එක ගහේ එල්ලපු කතාවෙන් ප්‍රදීප් ජයරත්න කවුද කියලා අපිට තේරෙනවා. මම හිතන්නේ සරට්ට කියන්න පුළුවන් ඊළඟට මේ ඔහුගේ පෙළ ගැස්ම.
මෙහෙම දැන් සාමාන්‍යයෙන් මේ මහින්ද සාමාන්‍යයෙන් අර දීප්ති නායකයෙක් විදිහට කරපු නැති දේවල් ගොඩක් කරන්න ගත්ත කියලා මම කිව්වා. ඒ කියන්නේ දැන් මෙහෙම උදාහරණයකට දැන් එයා සාමාන්‍ය සංවිධානයේ සමාජිකින්ට හොරෙන් සිගරට් ගන්න ලාංකිකයෙක් ඉන්නවා. මම කියන්නේ ඒ වගේ පොඩි දේවල් වුණත් ඒ ඊට පස්සේ එක වෙලාවක එයා වේ ප්‍රෝටීන් ගන්න ගත්තා. ඒ කියන්නේ ඇඟ මදි කියලා. එතකොට මේ ඒවා මම හිතන්නේ ඉතාලම විහිළු සහගත දේවල් මේ දේශපාලන
හිතන්නේ කිසිම විප්ලවවාදියෙක් ලංකාවේ නොකරපු වැඩක් තමයි වේ ප්‍රෝටින් ගහලා ඇඟ හදාගන්න වගේ වනේ.
සම්බන්ධයක් නැහැ.
කිසි සම්බන්ධයක් නැහැ විප්ලවයට. මේ ඔන්න ඒ වගේ විප්ලවවාදී තමයි මේ අපේ සංවිධානයේ හිටියේ මම හිතන්නේ.
ඊට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් සමාජිකින්ට යා තනිතනින් සාකච්ඡා දෙන සාමාන්‍ය පැය 6 7. ඒතකොට ඒ වෙලාවේදී ගොඩක් ඔය අපේ ඇතුළේ ඉන්න සමාජිකින්ගේ මේ පෞල් ප්‍රශ්නයි පෞද්ගලික ප්‍රශ්නයක් කතා කරනවා. ඒතර ඒවා උදාහරණයක් කරගෙන මම උඹට විතරයි මේක කියන්නේ කියලා හැමෝට මේක කියලා දෙනවා. ඒතර ඒ වගේ කැත වැඩ කරලා අන්තිම නේ එකාට එකාට මූණ බලා ගන්න බැරිලා දේශමාන සංවිධානය කියලා කියන්න ලැජ්ජ හිතෙන තරමට.
ඇත්තටම සරත් ඒ කාලේ තිබ්බ බූලික ලක්ෂණ නැහැ අර තිර රෙදි තාක්ෂණය කියන එක. කියන්නේ කාමරයක දොරක් වහගන්න කුඩු 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 ගානවා කීප දෙනෙක් එකපාරට. දැන් අනිත් සමාජිකයන්ට සැකසයිද මේ මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට අනිත් සමාජික ඔළුව වැඩ කරන තිර රිත තාක්ෂණය මොකද්ද මේ වෙන්නේ කියලා. මම හිතන්නේ දීටි හීටි සංවිධාන ව්‍යුහයේ මට තේරුණේ එහෙම එකක් මේ එහෙම එකක් තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මම ඒ කියන්නේ මට තියෙන අදහස අනුව දීප්ති හිටි සංවිධාන ව්‍යුහයේ ඒ කියන්නේ 2007ට කලින් සංවිධාන ව්‍යුහත් සියලු තීරණ ගත්තේ සියලු දෙනා එකතු වෙලා ඒ කියන්නේ එහෙම අද ඒ සියලු දෙනා එකතු වෙලා ඒ සංවිධාන ව්‍යුහයේ මෙන්න පස්සේ මේක වෙනස් වෙන විදිය.
ඔය දැන් ඊට පස්සේ වෙන්නේ සාමාන්‍ය මහින්දගේ එක තමයි නිමල් ඊට පස්සේ හිරාන් චමිලේ සියලු දෙනා මේ මහින්ද තමයි මහින්ද තීරණය අරගෙන තමයි ඒගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ඔළුව වනන්න විතරයි. ඊට පස්සේ දැන් උදාහරණයකට දැන් ඒ කාලේ අපි මේ සාමාන්‍ය වොඩ් කවර් එහෙමයි වගේ තමයි මේ පාටි වලදී ආරෙහෙනි අපි ටිකක් අර බොන්න. ඒතර මේක අර මේ වෙන කල්චරල් වැඩක් හින්දා ඒක එහෙම ආවේ. ඊට පස්සේ මහින්ද ඉන්න කාලේ අපි ඇතරම ගල් තමයි බිවි ගොඩක්. ගල් ඊට පස්සේ පළතුරු වලින් පෙරපු ඒවා ආරෙහෙනි කෙක්කෙනා සාක්කුව දාගෙන ඉන්න කියා ගෙවලුදී අන්න ඒ වගේ ඒගේ ඉතම් පල්ලෙහාට වෙන්න. ඊට පස්සේ මේ බෲස් ලීගේ ඊට පස්සේ බොබ් මාලගේ ඊට පස්සේ ඔය ඒ කාලේ ජනප්‍රිය වෙච්ච ඔය බිට්නිස් ස්පියර්ස් ආරෙමි යෝගී ගායක ගායිකාන්ගේ ලස්සන පින්තූරා පියලලා තිබුණා ලස්සන වෙන්න. ඒවා මම හිතන්නේ මහින්ද ඉන්න කාලේ කෙලින්ම කුසියර ගිහින් දැම්මා. කුසිය ඒ කියන්නේ අපි උයන පියන තැනට ගිහින් දාලා ඊට පස්සේ ඒවා මේ ඒවා බලු මයිල් වලින් පුරවලා යාර හදපු බල්ල දෙන්න මේ රැට මං හිතන්නේ මේ මිනිස්සුන්ට ඉන්න බැරි වෙන ගානට ජරා කරලා ඒ ගෙවල් කැත කරලා ඒ ගඳ ගස්සලා මේ ආපු මිනිස්සුන්ට මේ ඇදුම හැදෙන ගානට බලුමයි වටේට විසිකරන තැනට මහින්ද සංවිධානය ගෙනාවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මේ දුකයි ඉතින් කැමැත්තකින් මොකද මේ එහෙම සංස්කෘතියක් අක් කරගන්න තිබිච්ච තැන නෙවෙයි එතන. ඒතකොට ඒව ගැන කාටවත් ප්‍රශ්නයක් තිබුණෙත් නෑ. මොකද හැමෝගෙම කොන්ද කඩලා තිබුණේ ප්‍රශ්න කරන්න බැරි වෙන්නේ. මම හිතන්නේ කොන්ද කඩපුගේ ජනප්‍රියම චරිතය තමයි මේ අනිල්. අනිල් කියන්නේ මේ දීප්තිගේ යාළුවා ඇතර මේ කාලේ මුල් කාලේ. ඊට පස්සේ අනිල්ට මොකුත් තේරෙන්නේ නෑ. අනිල් ඊට පස්සේ මහින්දට මේ කොච්චර යට වුණාද කියනවනම් මහින්ද දැක්කහම චූ යන වගේ තත්යකට ඇවිල්ලා තිබුණා මේ අනිල් ඒ කාලේ. ඉතින් මේ කරන්න දෙයක් නැහැ මේ ඒ ගානට ඊට පස්සේ සංවිධානය වෙන අන්තිමට දැන් මේ වගේ කටියක් තමයි හිටියේ අපේ සංවිධානය. දැන් ওই මාළු ටැංකියක් තිබුණා ඒක ඒ කාලේ ලස්සනයි කොළපාර ලයිට් දාලා එතරම් මේ එතන බලයින් ආසයි. පස්සේ මේ දැන් ඒ මාළු ටැංකිය එක වෙලාවක දැන් මම උදාහරණයක් අරගෙන කියන්නේ එක වෙලාවක මේ වගේ කටියක් තමයි හිටියේ. පස්සේ මහින්ද හල් හැදුවේ මාළු ටැංකියේ බැලලා ගෙම්බෙක් ඇහැල්ලා මේ ගෙම්බ මාළු ටික කාලා ගෙම්බ අරක ඇතුලේ දවස් දෙක තුනක් ඉන්නවා. සමහර වෙලාවට ඒ අපේ ඉන්න මේ සහෝදරරු මහින්දගේ මහින්ද නිර්මාණය කරපු සහෝදරරු සමහර විට ඊට පස්සේ ලාවක අහන්න ඉඳ තිබුණා මචං ගෙම්බට කැමද දැම්මද කියලා. අන්න ඒ වගේ කියන්නේ මාළු හිටියද නැද්ද කියලා උදන්නේ නැහැ. ඌගේ හිතේ ගෙම්බෙක් හිටිය කියලා. එතකොට ඒක ප්‍රශ්න කරන්න තරම් මේ දැනුමක් හරි කල්පනා කිරීමක් හරි උන්ට ආවේ නැහැ. මොකද පොඳු කඩලා චින්තනය ඉවර කරලා නිර්මාණශීලීත්වය නැති කරලා ඒ සියලු දේවල් විනාශ කරලා තිබුණේ. එතකොට එහෙయ్యෝ අතරම ආවේද තාවදේව කාර්යය තමයි ඒ කාලේ හිටියේ. ඉතින් මහින්ද කියන එක තමයි හැමෝම කරේ. එතකොට එක වෙලාවක මාව මේ ගම්පහ ඉඳන් රෑ 12ට ගෙන්න ගන්නවා සිගරට් 20ක් ගෙන්න ගන්න මේ මහින්දට බයික් එකක. ඉත මම අතර මමත් ඒ කාලේ මහින්දගේ ආවතේකාරයෙක් කියලා හිටියේ කරන්න දැන නැහැ. නමුත් මම ඒක අද මට තේරෙනවා එතන. ඉතර ඉන්නේ උන්ට දැන් තේරෙන්නේ නැහැ. ඉතින්
ඔව් සර දැන් මම මෙහෙමත් මැදියක් දෙන දැන් එතන හිටියේ සමහර ගියාදර හිටියා මම කියන්නම් දැන් ඒ ගියාදරගේ චර්යාව මොකද්ද කියන එක මෙන්න මේ වගේ. දැන් ඔබ බුදුම වේවි මේ ගියාදරයෝන්ගේ මේ චර්ය රටා ඇහුවට පස්සේ දැන් මම මේක කියන්නේ කවදාව මෙන්න මේ වගේ චර්ය රටා නෙවෙයි තමන්ගේ පෞද්ගලික ජීවිතේ අවුල් කරගන්න මේ පුද්ගලයෙක් විප්ලවාදී දේශපාලන සංවිධාන වලට ගැලපෙන්නේ නැහැ. ඒක හින්දා තමයි මම මේක කියන්නේ. මෙන්න මේ පුද්ගලයාගේ චර්ය රටා නැගිටින්නේ දවල් එකට නැගිටලා වටයක් ඇවිදලා සිගරට් එකක් බීලා තේ එකක් බීලා වොෂ් එකක් දාලා ඊට පස්සේ දවල්ට හදලා තියෙන දෙයක් කාලා හවස 4ට විතර මේ ක්ලීන් ෂූට් ඇඳගෙන ඩියුටරන් එකක් එහෙම මේ ඇඟේ හලාගෙන මේ යනවා එළියට. ගිහිල්ලා මේ පුද්ගලයා ආපහු එන්නේ කීයද? රෑ 12යි 1යි එන්නේ. අපි දන්නේ මොන දැන් මෙන්න මේ පුද්ගලයෝ තමයි මේ සංවිධාන මේ සංවිධාන ව්‍යුහය ඇතුලේ හිටියේ. එතකොට දැන් මේ පුද්ගලයෙක්ට මේ සංවිධාන ව්‍යුහය ඇතුලේ ඉන්න පුළුවන් වෙන්නේ කොහොමද? මෙලෝ වැඩක් කරන්නේ. ඇහුවට පස්සේ මොකද්ද කියන්නේ? ඇහුවට පස්සේ මහින්දෙන් ආපු මේ පිළිතුර තමයි මේ සහෝදරයා මේ සංවිධානය 2004 සිද්ධියට කලකිරලා ඉන්නේ ඒ මේ යාට එහෙම ඉන්න දෙන්න කියලා. ඇත්තටම මේ පුද්ගලයා කවුද මේ? මෙතන මේ සංවිධානය ඇතුළේ මෙහෙම පැය ගාණක් මෙහෙම කිසිම වැඩක් නොකර හිටී මේ පුද්ගලයා. දැන් තමයි ඒක අපි මේ දීප්තිතේ කතා බහ කරනකොට අපි අභ්‍යන්තර සාකච්ඡාවදී තේරෙන්නේ මේ සංවිධාන ව්‍යුහයේ මේ පුද්ගලයා මොකද්ද මේ වෙච්ච මේ පුද්ගලයා ගනිමු ප්ලේස් එක මොකද්ද මේ ඔහුගේ ස්ථානය. ඒ කියන්නේ කිසිම වැඩක් කරන්නේ ඇත්තටම දැන් තේරෙන්නේ ඔහු සංවිධානය වෙනුවෙන් ඔත්තු බලව පුද්ගලයේ සංවිධානය වෙනකොට අභ්‍යන්තර කියාදරයෝන්ගේ ඔත්තු බලව පුද්ගලයේ. ඒකින්ද තවදුරටත් මේ කට්ටියට අපි මේ සියලු දේවල් හෙළිදරව් කරනවා. හෙළිදරව් කරන්නේ මොකද්ද? හෙළිදරව් කරන්නේ නැවතත් මේ වගේ සංවිධාන ආකෘති වාමාංශික දේශපාලනට ලංකාවේ වාමාංශික දේශපාලනට නැවත ඉතුරු නොකරන්න මේ වගේ සංවිධාන ආකෘතියකින් වෙන්නේ තවදුරටත් විප්ලවය නෙවෙයි මේ අඩුම ගානේ මේ කොළ බිස්නස් එකක්වත් කරගන්න බැරි වෙන තත්ත්වයක් වෙන්නේ. ඒක හින්දා මේ වෙනේ විප්ලවවාදී සංවිධාන ආකෘති අපි හෙළිදරව් කළ යුතුයි. ඒ නිසා තමයි අසං ඉන්න සියලුම දේශපාලන කියාදරයින්ට සහ දේශපාලන වශයෙන් වැදගත් සහ උනන්දු වෙන සියලුම පුද්ගලයන්ට සහ පර්ණවමේ දැනට මේ විකාශයට සම්බන්ධ වෙමින් ඉන්න සියලුම දෙනාට මේ හෙළිදරව් කිරීම අප සංවිධානය විසින් කරන්නේ. මේක කිසි සංවිධානයක් විසින් කරන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තර තමන් සම්බන්ධයෙන් විවේචනය මේක තමන් සම්බන්ධයෙන් විවේචනයක් කිසිම ලංකාවේ කිසිම මේ සංවිධාන වාමාංශික දේශපාලන නිරත සංවිධානයක් කළා නෑ. ඒකින්ද තමයි අපි මේ වගේ මේ අගති මේව ඇත්තටම වාමාංශික පර්ණ වමේ අගති මේ අගති අපි හෙළිදරව් කළ යුතු මේ සමාජයට. ඒකින්ද තමයි මේ අපි ඓතිහාසික කාර්යභාරයක් විදිහට සලකලා මේ වෙනි සංවිධාන ආකෘතිය හෙළිදරව් කරන්නේ අපේ සංවිධානය. මම හිතන්නේ
ඒක මේ කතාව ඇහුවට පස්සේ කවුරුත් නිකන් වෙන දේශපාලන සංවිධාන වාමාංශික කියාගන්න දේශපාලන සංවිධානයේ කට්ටිය පඬිතු වෙන්න හදන එපා අයියෝ අරුග සංවිධානයේ හැටි කියලා. මොකද ඒවැය තියෙන ටික ඇහුවට පස්සේ මම හිතන්නේ ලංකාව දාලා යන්න හිතේ.